ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
ගෙවියන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්තිස්වා බලන්නයි අපි අදත් සූදානම් වන්නේ SBS සිංහල ගුවන් විදුලියෙන් අපි ඒ සඳහා සහභාගී කරවා ගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අයිබෝන් සුබෝදසනක්.
අයිබෝන් මදුර, සුබෝදසනක්.
බොහොම කාර්යබහුල ක්‍රීඩා සතියක් තමයි ලංකාවේ ක්‍රීඩා වලින්ට රංග මේ සතිය. විශේෂයෙන්ම 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජයග්‍රහණය කරමින් 96 ලෝක ශූරයන් වෙලා අවුරුදු 25ක ඒ සමරුමත් එක්ක බොහොම කාර්යබහුල සතියක් බවට මේ සතිය පත් වෙලා තිනවා. ඒ අතරතුරේදී තවත් උණුසුම් ප්‍රවෘත්ති ගණනාවක්ම තියෙනවා අපිට කතා බහ කරන්න. රංගන, අපි මුලින්ම කතා බහ කරමු තවත් සුබදායි ප්‍රවෘත්තියක් පිළිබඳව. ඒ තමයි ලංකාවෙන් මෙතෙක් බිහි වෙච්ච සුපිරිතම වේගපන්දු යවන්න ලෙස විරුද්ධාවලිය ලත් චමින්ද වාස් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක වැඩ කරන්නට යනවා කියන ප්‍රවෘත්තිය පිළිබඳව අපි කැමති මේ ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත දැනගන්නට.
ඇත්තටම මදුර, ඒක තාමත්ම සුබදායි පුවතක්. එය තවමත් 100% ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිල මාධ්‍ය නිවේදනයක් මගින් සනාථ කරලා නැති වුණත් අපට දැනගන්නට ලැබෙන ආකාරයට, නිල නොලත් ආකාරයට චමින්ද වාස් සූදානම් නැවත වතාවක් තමා මීට පෙර දැරූ තනතුර වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ වේග පන්දු යැවීමේ ප්‍රධාන පුහුණුකරුවාගේ තනතුර බාර ගන්නට යම් සිත් අමනාපයක් සිදු වුණ බව සියලු දෙනාම දන්නා වූ කාරණාවක්. කොදෙව් තරංගාවලියට පැය 5ක පමණ කාලයක් ඉතිරිව තිබේදී තමයි ඔහු හදිසියෙම තමාට ලැබුණු නවපත්වීමෙන් ඉල්ලා අසුනේ. එහිදී ඔහුට හිමි වී තිබුණේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකාර තනතුර, తాවකාලික තනතුරක්. නමුත් එහිදී වැටුප සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් නිසාවෙන් තමයි ඔහු අවසන් මොහොතේදී අදාළ තනතුරෙන් ඉවත් වුනේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පවා කතාබහට ලක් වුණා. නමුත් අවසානයේදී මං හිතන්නේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර වැනි පුද්ගලයන් මේ සඳහා මැදිහත් වී තිබෙනවා. ඔවුන්ගේ සාකච්ඡාවලින් පසුව චමින්ද වාස් තීරණය කර තිබෙන බව තමයි වාර්තා වන්නේ. නැවත වතාවක් තමන්ගේ සුපුරුදු රාජකාරිය බාර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළේ ඩේවිඩ් චැක මහතායි. නමුත් ඔහු හදිසියේම අදාළ තනතුරින් ඉල්ලා අස්වීම නිසාවෙන් තමයි කොදෙව් තරගාවලිය සඳහා චමින්ද වාස් උපත් කෙරුණේ. නමුත් ඉතාමත්ම කනගාටුදායක ලෙස මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම බටහිරින්දේ කොදෙව් දේශයට ගොස් සිටින්නේ වේගපන්දු යැවීමේ පුහුණුකරුවෙකු පවා නොමැතිවයි. කෙසේ වෙතත් මේ ගැටලුව මේ වන විට නිරාකරණය වී ඇති බවක් තමයි අපට වාර්තා වන්නේ. එසේ වුණොත් ඉතාමත්ම සුබදායි පුවතක් තමයි අපට ලබන සතියේදී නිල වශයෙන්ම වාර්තා කිරීමට හැකියාව ලැබේවි. චමින්ද වාස් නැවතත් තමගේ සුපුරුදු තනතුරේ වැඩ බාර ගැනීමේ පුවත මදුර.
ඔරංගන, අපි ඊළඟට අවධානය යොමු කරමු 1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනා ශ්‍රී ලංකාව වසර 25ක සැපරීම නිමිත්තෙන් ඒ සමරුම් උත්සව සම්බන්ධයෙන් විශේෂම රාජ්‍ය උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ අතරතුරේදී 96 ක්‍රිකට් කණ්ඩායමට නොයෙකුත් ගෞරව සම්මාන පිරිනැමුණා. මේ අතරතුරේදී තවත් විශේෂිත වූ කාරණාවක් මගේ අවධානය ලක් වුණා. රංගන, අපි ඒ ගැන කතා බහ කරමු. 96 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා අර්ජුන රණතුංග ප්‍රථම වතාවට මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර පිළිබඳවත් විශේෂ ඉඟියක් ලබා දුන්නා මේ සැමරුම් උත්සවයකදී. ඉතින් අපි මේ ගැනත් කතා බහ කරමු. මේ සැමරුම් කොහොමද සිද්ධ වුණේ සහ ඒ මතකය නැවතත් ආවර්ජනය කළේ මොන ආකාරයටද කියලා ශ්‍රී ලංකාව තුළ.
මදුර, 1996 මාර්තු මස 17 වනදා ලාහෝරේ ගඩාෆි නුවරදී ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ලෝක කුසලානය හිමිකර ගැනීමේ 25 වන රිදී ජුබිලිය තමයි පසුගියදා සමරනු ලැබුවේ. අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ උත්සවය පැවැත්වුණේ. රාජ්‍ය උත්සවයක්, ඉතාමත්ම ගාම්භීර ආකාරයෙන් පැවැත්වුණු උත්සවයක් කියන්නට ඕනේ. ඉතින් මේ අවස්ථාවට අදාළ ක්‍රීඩකීන්, ශ්‍රී ලංකාවේ දැනට සිටින්නා වූ සියලුම ක්‍රීඩකීන් පාහේ සහභාගී වී සිටියා. තමන්ගේ පවුලේ සමාජිකයනුත් සමග, ඒ වගේම අමාත්‍යවරු කිහිප දෙනෙකුත් සහභාගී වී සිටියා. මෙහිදී අර්ජුන රණතුංග මහතා කළ කතාව පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. ඔහු පළමුවෙන් සඳහන් කළේ මේ උත්සවයට සහභාගී වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට වඩා මහින්ද අයියා කියන ඒ ගෞරවය, හිතේ තිබෙන්නා වූ සහෝදරකම සහ ආදරය, විශ්වාසය නිසා බවයි ඔහු සඳහන් කළේ. ඒ නිසාවෙන් ඔහු ඉල්ලීමක් කළා මේක රාජ්‍ය උත්සවයක් වුණත් මේ පිළිබඳව කියන්නට ඕනි කියලා. තමයි ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාවම පහලට ඇද වැටී තිබෙන අවස්ථාවක ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් පහලට ඇද වැටීමට ඉඩ නොතබා අග්‍රාමාත්‍යතුමාට මැදිහත් වන ලෙස ඔහු මෙහිදී ඉල්ලා සිටියා. මෙහිදී ඔහුගේ ප්‍රධානතම ඉල්ලීම බවට පත් වුණේ මදුර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීම යටතේ යම් පාලනයක් ඇති කරන ලෙසයි. ඒ අනුව ඔහු ඉංගියක් ලබා දෙන්නේ අතුරු පාලක කමිටුවකට වන්නට පුළුවන්. ඒ වගේම ඔහුගේ බලාපොරොත්තුවක් තිබෙනවා වන්නට පුළුවන් ඒ අතුරු පාලක කමිටුවේ ප්‍රධානියා බවට පත්වනටත්. අප දන්නේ මේ දේශපාලනයේ තිරේ පිටුපස කතා කොයි ආකාරයෙන් සිදුවෙනවද කියලා. නමුත් ඒ බලාපොරොත්තුවෙන් වන්නට ඕනේ ඒ ප්‍රකාශය ඔහු නිකුත් කළේ. ඒ වගේම මේ සැමරුම් උත්සවයට අදාළව මේ සෑම ක්‍රීඩකයෙකුටම ජයග්‍රහණය වෙනුවෙන් ලබා දෙන්නා වූ පදක්කම නිල වශයෙන් පිරිනැමුණෙත් ඊයේ දිනේදී. ඒ වගේම කියන්නට ඕනේ ශ්‍රී ලංකාවේ පළමු වෙනි වතාවට QR කෝඩ් එකක් සහිත සමරුම් උද්දරයක් එළිදැක්වීමත් මේ අවස්ථාවේදී සිදු කෙරුණු බව සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම ඔබ සියලු දෙනාම දන්නවා මදුර මේ වන විට සනත් ජයසූරිය මහතා සිටින්නේ ඉන්දියාවේදී. ඒ තමයි රෝඩ් සේෆ්ටි T20 චැලෙන්ජ් තරගාවලියට සහභාගී වෙමින් එහිදී ඔහුව පුදුමයට පත් කරමින් ඒ කණ්ඩායමේ සමාජිකයනුත් ඔහුට විශේෂ සැමරුම් උත්සවයක් ලබා දෙනු ලැබුවා. ඒ පිළිබඳව වීඩියෝ ඒ වගේම ඡායාරූප අපි දුටුවා සමාජ මාධ්‍ය ඔස්සේ. සනත් ජයසූරිය කියන්නේ ඒ 96 තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කරගත් පුද්ගලයායි. ඒ වගේම මෙහිදී අශංක ගුරුසිංහ මහතාත් විශේෂිත සැමරුමක් සිදු කරනු ලැබුවා. එහිදී ඔහුගේ මව ඒ වගේම අර්ජුන රණතුංගගේ, අරවින්ද ද සිල්වාගේ, රොෂාන් මහනාමගේ සහ හෂාන් තිලකරත්නගේ මව්වරුන් සිලු දෙනාටම උපහාර පිදීමක් සිදු කළා. ඔහු සඳහන් කරන්නේ මේ මව්වරුන් නොසිටින්නට මේ ලෝක කුසලානය හිමි කර ගැනීම තිහිනයක්ම වන්නට ඉඩ තිබූ බවයි. මේ සියලු දෙනාගේ කැපවීමේ ප්‍රතිඵලයක් තමයි 96 ලෝක කුසලානය බව ඔහු සඳහන් කරන්නේ. මේ අතරතුර තමයි ඔබ කලින් සඳහන් කළ කාරණාව වාර්තා වන්නේ. තමයි අර්ජුන රන්තුංග සඳහන් කළා මෙහිදී එක් සැමරුම් අවස්ථාවකදී මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා වැනි පුද්ගලයන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණු කාර ධූරයන්ට සම්බන්ධ කරගත යුතු බව, ඒ වගේම කුමාර සංගක්කාර වැනි විශිෂ්ට පුද්ගලයන් අධ්‍යක්ෂින් බහුල පුද්ගලයන් පරිපාලනයට හෝ නැතිනම් පුහුණු කාර තනතුරකට හෝ සම්බන්ධ කරගත යුතු බව, ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නවා විනා අධික මුදලට විදේශීය පුහුණුකරුවන් ලබා ගැනීම දැන්වත් නතර කළ යුතු බව තමයි අර්ජුන රණතුංග මහතා මෙහිදී සඳහන් කළේ. ඉතාමත්ම වටිනා කාරණාවක්. අපි බලමු මේ සඳහා ඒ ඉල්ලීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ මදුර. අප දන්නවා දේශීය පුහුණුකරුවෙකුට මේ පවත්නා දේශපාලනික වාතාවරණය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර තනතුර දැරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ අනුව පළමුවෙන්ම පරිපාලන එය වෙනස් විය යුතුයි, දේශපාලනය ඉවත් විය යුතුයි. මෙන්න මේ කරුණු කාරණා 100%ක් සාර්ථක වූ තැනක තමයි මහේල ජයවර්ධන වැනි පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ පරිපාලනයට සහ පුහුණුකාර ධූරයට සම්බන්ධ වන්නේ. මේ සියල්ලම යහපත් අයුරින් සිදු වුණොත් පමණයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් අවුරුදු 25කට පසුව නිසි ගමන් මාර්ගයට වැටෙන්නේ කියන කාරණාවත් මෙහිදී සඳහන් කරන්නට ඕනේ මදුර.
අපේ ඊළඟ අවධානය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්. තමයි මේ දවස්වල ඉන්දියාවේදී පැවැත්වෙන රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා තරගාවලිය ලෙජෙන්ඩ්ස් ටූර්නමන්ට් එක කිව්වොත් බොහෝ දෙනා හඳුනනවා. ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට පිවිසි හමාරයි මේ වන විට. අද දවසේදී තමයි ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට මුහුණ දෙන්නේ. රංගන 96 ලෝක කුසලානය දිනා වසර 25ක් ගත වෙන තැන ශ්‍රී ලංකාවේ ලෙජෙන්ඩ්ස්ලට නැවතත් ලෝක කුසලානයක් ගේන්නට හැකියාවක් තිබේවිද?
මං හිතන්නේ ඔබ සඳහන් කළ ආකාරයටම මේ ලෙජෙන්ඩ්ස්ලගේ ක්‍රීඩා විලාශය දකින විට වසර 25ක් ඇවෑමෙන් පසුව පවා ඔවුන් තවමත් සුපිරි දක්ෂතා අතර නැතිනම් අවම වශයෙන් තමන්ගේ කැපවීමේ සහ අධිෂ්ඨානයෙන් ඉදිරියෙන්ම සිටින බව නිසැකවම සඳහන් කරන්නට පුළුවන්. ශ්‍රී ලංකාව අද සවස සහභාගී වෙනවා තමන්ගේ අවසන් පූර්ව තරගයට දකුණු අප්‍රිකාව සමගින්. මං හිතන්නේ ශ්‍රී ලංකාව පළමු මූලික වටේදීත් ඉතාමත්ම පහසුවෙන් දකුණු අප්‍රිකාව පරාජයට පත් කළා. මේ නිසාවෙන් මේ අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාවට එතරම්ම අභියෝගාත්මක එකක් වන්නේ නැති බව තමයි අපගේ අදහස වන්නේ. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාව මේ අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය කළහොත් අවසන් මහා තරගයේදී මුණ ගැසෙන්නේ ඉන්දියාවයි. මක්නිසාදයක් ඉන්දිය කණ්ඩායම සමත්වනවා තමන්ගේ අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 12කින් ජයග්‍රහණය හිමි කරගන්නට. ඒ අනුව තමයි ඉන්දියාව අවසන් මහා තරගයට පළමුවෙන්ම සුදුසුකම් ලබා ගන්නට සමත් වුණේ. යනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟ වදිනවා දකුණු අප්‍රිකාවත් සමගින්. අපි බලමු මේ ප්‍රතිඵලයත් සමගින්, සුබවාදී තොරතුරක් සමගින්, ලෙජන්ඩ්ස්ලාගේ සුබවාදී තොරතුරක් සමගින් අපිට ලබන සතියේ තොරතුරු වාර්තා කිරීමට හැකියාව ලැබේවි මදුර.
හොඳයි අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් 2020 තරගාවලිය සහ එක් දින තරගාවලිය මේ වනවිට නිමාවට පත් වෙලා තිබෙනවා. තවත් ටෙස්ට් තරග දෙකකින් සමන්විත මේ ටෙස්ට් තරගාවලියෙන් මේ සමස්ත තරගාවලියම නිමා වීමට නියමිතයි. රංගන එක් දින තරගාවලිය 2020 තරගාවලියේ පරාජයෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ ටෙස්ට් තරගාවලියට මුහුණ දෙන ආකාරය පිළිබඳව අපි කතා බහ කරමු.
ඔබ සඳහන් කරන කාරණාවට අනුව අපි මුලින්ම කතා කළොත් මදුර මහල ජයවර්ධන පසුගියදා ජාත්‍යන්තර මාධ්‍යයට සඳහන් කර තිබුණා 2020 තරගාවලිය සහ එක් දින තරගාවලියේ පරාජයෙන් පසුව ශ්‍රී ලංකාව වෙනස්ම තරග සැලැස්මකින් ටෙස්ට් තරගාවලියට පිවිසිය යුතු බව නැතිනම් මේ පරාජිත මානසිකත්වය ඔවුන්ට බලපෑමක් එල්ල කිරීමට ඉඩ තිබෙන බව 2020 තරගාවලිය දෙකට එකක් ලෙස පරාජයට පත් වුණා. එක් දින තරගාවලිය 3.0ක් ලෙසයි ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ. අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 274ක් ලබා ගත්තත් කොදෙව්වන් සමත් වනවා ඉතාමත්ම පහසුවෙන් ලකුණු 276ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කරන්නට. මෙහිදී මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවට වටින්නේ එක් ක්‍රීඩකයෙක් නිසා තමයි. ඒ තමයි වනිදු හසරංග. ඔහු නැවත වතාවක් පිත්තෙන් සාර්ථක වන්නට සමත් වුණා. පන්දු 60කදී ලකුණු 80ක් ලබා ගත්තා. 6 පහර 3ක් සහ 4 පහර 7ක් සමගින් අශෙන් බණ්ඩාරත් ලකුණු 55ක් ලබා ගන්නට සමත් වුණා. ඒ හැරෙන්නට ශ්‍රී ලංකාව පැත්තෙන් සුබවාදී කිසිදු තොරතුරක් මේ තරගාවලි දෙකෙන්ම වාර්තා වුණේ නැහැ. මෙන්න මේ තත්ත්වෙන් තමයි ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පිවිසෙන්නේ. මේ තරග දෙක පැවැත්වෙන්නේ ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට සමගාමීවයි. කෙසේ වෙතත් මේම තරගාවලියේ ජයග්‍රහණය දැන් කිසිසේත්ම ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සටහනට බලපෑමක් එල්ල කරන්නේ නැහැ. මක් නිසාදයක් මේ වන විට අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් දෙක සුදුසුකම් ලබා තිබෙනවා නවසීලන්තය සහ ඉන්දියාව. ඒ අනුව ශ්‍රී ලංකාවට හැකියාවක් තිබෙන්නේ තමන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවේ යම් වැඩිවීමක් ලබා ගන්නට පමණයි. පළමු ටෙස්ට් තරගයේ මාර්තු 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වෙනවා. දෙවන තරගයේ පැවැත්වෙන්නේ මාර්තු 29 වනදා සිට අප්‍රේල් මාස 3 වනදා දක්වායි. මේ වන විට දින දෙකේ පුහුණු තරගයක් පැවැත්වෙනවා. එම තරගයේ නුත් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වන දක්ෂතා අපට දක්නට ලැබෙන්නේ නැහැ. ප්‍රථම ඉනිම සඳහා ලබාගත්තේ සියල්ලන් දැවි ලකුණු 172ක් පමණයි. ඔවුන් තවමත් සිටින්නේ එක් දින තරගයක මානසිකත්වයකයි. පන්දු වාර 49 පන්දු 3කදී සියල්ලන් දැවි ගියා. චන්දිමාල් ලකුණු 40ක් සමගින් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 47ක් ලබා ගන්නට සමත් වුණා. කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලියකට මානසිකත්වය සකසා ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වන්නේ. මේ අතරතුර පසුගිය සිකුරාදා උදෑසන අපට වාර්තා වුණා ශ්‍රී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හදිසියෙම තමන්ගේ පවුලේ පෞද්ගලික අවශ්‍යතාවක් නිසාවෙන් නැවතත් කොදෙව් දේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බව. ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්ගේ සහය ටෙස්ට් තරගාවලියට ලැබෙන්නේ නැහැ. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ මේ ටෙස්ට් තරගාවලිය අවම වශයෙන් ශ්‍රී ලංකාව 1.0ක් ලෙස හෝ ජයග්‍රහණය කිරීමට නැතිනම් ජය පරාජයෙන් තුරව හෝ අවසන් කර ගැනීමට සමත් වනවා නම් එය මේ මානසිකත්වයට ඉතාමත් වැදගත් වනවා. මහල සඳහන් කරන ආකාරයට මේ එක් දින තරගාවලියේ පරාජය සහ 2020 තරගාවලියේ පරාජය පසෙක තබා තමයි ඔවුන් මේ ටෙස්ට් තරගාවලියට පැමිණීමට බලාපොරොත්තු විය යුත්තේ.
හොඳයි, ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහ නිවාරපත් කරන්නේ සූදානම් වෙන්නේ. බලමු 96 ලෝක කුසලානයේ වසර 25ක සමරුමත් එක්ක ශ්‍රී ලංකාවේ ලෙජන්ඩ්ස් රට ඉන්දියාවේදී පැවැත්වෙන ඒ වර්ල්ඩ් සීරීස් එක නැත්තම් ඒ ශූරතාවයත් දිනාගෙන ඒ ගෞරවය අත්කර දෙන්නට හැකියාවක් ලැබෙවිද කියලා මේ සියලු කාරණා අපි ලබන සතියේදී කතා බහ කරමු. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.